SBS live streams and podcasts are supported by advertising.
ඔබ SBS සිංහලකුවන් විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
මේ සතියේ සඳුද දවස ලෝකයට උදා වුණේ ලෝක දේශපාලනයේ විශාල හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින්. ඒ තමයි ලෝකයේ බලවත්ම රාජ්‍ය විදියට සැලකෙන ඇමරිකාවේ නව ජනාධිපතිවරයාගේ දියුණුම් වීමත් එක්ක ඔහු ඒ සැනින් ක්‍රියාත්මක කරපු ඔහුගේ විධායක නීතිත් එක්ක ලෝකයේ දේශපාලනය කොයි අතකට ගමන් කරාවිද කියලා මේ වෙනකොට විශාල කතාබහක් ඇති වෙලා තියෙනවා. ඒ තමයි ඇමරිකාවේ 47 වෙනි ජනාධිපතිවරයා විදියට නැවත වරක් බලයට පත් වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියුණුම් වීම. ඇමරිකානු වේලාවෙන් සඳුද දවසේ, ඒ කියන්නේ ඔස්ට්‍රේලියානු වේලාවෙන් අඟහරුවාදා උදේ පාන්දර සිදුවුණු මේ දියුණුම් වීමේ ක්‍රියාවලියත් එක්ක ඔහු සැලකිය යුතු සංඛ්‍යාවක විධායක තීන්දුව තීරණ ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. මේත් එක්කම ලෝකයේ දැඩිම කතාබහක් මේ වෙනකොට ඇති වෙලා තියෙනවා. සංක්‍රමණ සම්බන්ධව, යුදමේ වාතාවරණ පිළිබඳව, ලෝක සමුළු පිළිබඳව, ඒ වගේම තාක්ෂණය පිළිබඳව, රටවල් එක්ක සිදු කරන විදේශ ප්‍රතිපත්ති පිළිබඳව, මේ වගේ නොයෙකුත් කාරණා පිළිබඳව ලෝකයේ ඉදිරියට කොයි විදිහට ගමන් කරාවිද කියලා මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක තීරණත් එක්ක. එහෙමනම් අද ලෝ වටා විදේශ විති සමාලෝචනයෙන් අපි සුපුරුදු විදිහට සිදු කරන ක්‍රියාවලියෙන් මදක් බැහැරට ගිහිල්ලා, ඒ කියන්නේ ලෝකයේ ප්‍රධානතම කාරණා හතර පිළිබඳව කතා බහ කිරීම මදක් පසෙක තබලා ට්‍රම්ප් ප්‍රෙසිඩෙන්සි එකත් එක්ක, ට්‍රම්ප් ජනාධිපතිවරණ යුගයත් එක්ක මේ ලෝකයට ඇතිවලා තියෙන අලුත් දේශපාලනික හැරවුම පිළිබඳව ටිකක් කතා බහ කරන්න හිතුවා. සුපුරුදු විදිහට ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සූදානමින් සිටිනවා ට්‍රම්ප්ගේ තීන්දුව තීරණ පිළිබඳව ටිකක් පුළුල්ව කතා බහ කරන්න. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිල්රුක්ෂි.
අපි මුලින්ම කතා බහ කරමු අනවසර සංක්‍රමණ පිළිබඳව ට්‍රම්ප්ගේ මේ විධායක තීන්දුව තීරණ හරහා මේ වෙනකොට ක්‍රියාත්මක වෙමින් පවතින දේවල් මොනවද කියලා.
ඔදිලක්ෂ, මේ අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් දැඩි තීන්දුව කිහිපයක් අරන් තියෙනවා. ඒකේ පළවෙනි පියවර හැටියට ඔහු ඇමරිකාවත් මෙක්සිකෝවත් අතර තියෙන දේශ සීමාවට තව වැඩිපුර හමුදා බටපිරිස් යොදවන්න තීන්දුව කළා තියෙනවා. මේ අනුව ඊයේ දවස වෙනකොට 1500ක් හමුදා බටපිරිස් මේ දේශ සීමාවට යොදවලා තියෙනවා අනවසර සංක්‍රමණිකයන් පැමිණීම වැළැක්වීම සඳහා. ඒ එක්කම දැනටමත් ඇමරිකාවේ සිටින අනවසර සංක්‍රමණිකයන් ඔවුන්ව අත්අඩංගුවටගෙන නැවතත් ඒ තමන්ගේ රටවල් වලට පිටුවහල් කරන වැඩපිළිවෙල ආරම්භ කරන්නටත් ඔහු පියවර අරගෙන තියෙනවා. ඒ වගේම ඇමරිකාවේ උත්පත්ති ලැබීම ඇමරිකාවේ පුරවැසිභාවය අනිවාර්යෙන් හිමිවන දෙයක් නොවන බවටත් ඔහු තීන්දුව කළා තියෙනවා. ඉතින් අර බර්ත් රයිට් සිටිසන්ෂිප් කියන එක ඉවත් කරන්නට ට්‍රම්ප් තීන්දුව කළා තියෙනවා. ඉතින් මේ විදිහට දැනටමත් ඇමරිකාවේ සිටින අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් ගන්නවයි කියන කාරණාවත් ඔහු සඳහන් කළා තියෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම ඇෆ්ගනිස්තානයේ වගේ රටවල් ඇෆ්ගනිස්තානයේ ඇමරිකන් හමුදා ඉවත් වුණාට පස්සේ ඇමරිකන් හමුදාවත් එක්ක කිට්ටුවෙන් කටයුතු කරපු ඇෆ්ගන් පුරවැසියන්ට ඇමරිකාවේ පදිංචි වීමට අවසර දීමට කලින් ගෙන තිබිච්ච තීන්දුව දැන් අත්හිටවල තියෙනවා. ඒ අනුව ඊයේ දවස වෙනකොට ඇමරිකාවට පැමිණීමට නියමිතව තිබිච්ච 1500ක් 1600ක් අතර අෆ්ගන් පුරවැසියන් පිරිසක් ඇමරිකාවට පැමිණීම වළක්වලා තියෙනවා. මේ පුද්ගලයන් ඇමරිකාවේ පදිංචියට සුදුසුයි කියලා මීට කලින් රාජ්‍ය බලධාරීන් තීන්දුව කළා තියෙනවා. ඔවුන්ට ඒ අවශ්‍ය වීසා බලපත්‍ර ලබා දීලා තියෙනවා. ඔවුන් ගුවන් යානයට නැගීමට ඔන්න මෙන්න තිබියදී ඔවුන්ට දන්වලා තියෙනවා ඇමරිකාව තමන්ගේ ප්‍රතිපත්තිය වෙනස් කළයි කියලා. ඒ අනුව මේ විදියට ඇමරිකාව තමන්ට සහාය දක්වපු අෆ්ගන් ජාතිකයන් නැවතත් ඇමරිකාවට ගන්නේ නැහැයි කියන මේ තීන්දුව අනුව එක අත්හිටවීමත් එක්කලා මේ වෙනකොට තව 150,000ක විතර අෆ්ගන් පුරවැසියන් පිරිසක් දැන් අතරමං වෙච්ච තත්ත්වයට පත්වලා ඉන්නවයි කියලා වාර්තා වෙනවා. මේකෙන් යම් පිරිසක් ෆිලිපීනයේ ඇමරිකානු හමුදාවන් විසින් ෆිලිපීනයේ රඳවලා තියෙනවා. ඔවුන් ඇමරිකාවට ගෙන්වා ගැනීමට පෙර ඔවුන්ට එහි රඳවා තබන්නට දැන් ඒ පුද්ගලයන්ට ඇමරිකාවට පැමිණීම කෙටි කාලීනව තහනම් කරලා තියෙනවා ට්‍රම්ප්ගේ මේ අලුත් නියෝගයත් එක්කලා. ඉතින් මේ විදිහට තමයි දිලුක්ෂි සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි තීන්දුව අරගෙන තියෙනවා.
අපිට තියෙන මේ කෙටි කාල සීමාවත් එක්ක අපි පුළුවන් තරම් උත්සාහ කරනවා ට්‍රම්ප්ගේ මේ එක්සිකියුටිව් ඕඩර්ස් වලින් වඩාත්ම වැදගත් වෙන කාරණා කිහිපය සහ ඒ වටා තියෙන තොරතුරු ඔබට සමීප කරන්න. මීළඟ අවධානය යොමුවන්නේ මල් යුදමය වාතාවරණ නවත්වන්නට ගෙනාපු ට්‍රම්ප්ගේ මේ විධායක තීරණ පිළිබඳව. ඔහු ඡන්ද පොරොන්දුවක් විදිහට කිව ලෝකයේ තියෙන ප්‍රධාන යුද්ධ දෙක ඔහු නතර කරනවා කියලා. යුක්‍රේන රුසියා සහ ඊශ්‍රායල් පලස්තීන ගැටුම්. ඔහුගේ අලුත්ම තීන්දුව තීරණ අනුව විශේෂයෙන්ම බොහෝ දෙනෙක් කතා බහ වෙන්නේ රුසියා යුක්‍රේන යුද්ධය සම්බන්ධව. ඒ පිළිබඳව තියෙන තත්ත්වය අපි මුලින්ම කතා බහ කරලා ඉඳිමු.
ඔව් දිලුක්ෂි, මේ යුක්‍රේන් යුද්ධය නැවැත්වීම සම්බන්ධයෙන් ඒකේ වගකීම රුසියාව බාරගත යුතුයි කියලා ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළා. ඒ අනුව ඔහු පුටින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර සාකච්ඡාවක් තුලින් යුක්‍රේන් යුද්ධය නවත්වීමට පියවර ගන්න කියලා. ඉතින් මේකට සුබ ප්‍රතිචාරයක් ලැබුණා රුසියාවෙන්. ඉතින් රුසියානු බලධාරීන් මේ වෙනකොට සඳහන් කරලා තියෙනවා ඔවුන් සූදානම් කියලා සාකච්ඡාවකට ඒ යුක්‍රේන් යුද්ධය නැවැත්වීම සම්බන්ධයෙන්. ඒ එක්කම යුක්‍රේනයත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් එක්කලා ඔවුනුත් සඳහන් කරලා තියෙනවා මේ යුද්ධය අවසාන කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත්වීම පිළිබඳව එවැනි මැදිහත්වීමක් තියෙනවා නම් ඒ මැදිහත්වීම පිළිගන්නට තමන් සූදානම් කියලා. ඉතින් මේ දෙපාර්ශවයම දැන් මේ යුද්ධය නවත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා මාර්ගයෙන් නැවැත්වීමට ඩොනල්ඩ් ට්‍රම්ප් කළා තියෙන යෝජනාව පිළිගන්න තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඉදිරි පියවර තමයි අපිට බලාගෙන ඉන්න තියෙන. නමුත් සමස්තයක් ඇටියට ඩොනල්ඩ් ට්‍රම්ප් මුලින්ම පොරොන්දු වෙලා තිබුණා තමන් බලයට ඇවිල්ලා පැය 24ක් ඇතුළතදී මේ යුද්ධය නවත්වනයි කියලා. ඉතින් ඔහුට ඒක කරන්න බැරි වුණාට ඔහු බොහොම තදින්ම පුටින් ජනාධිපතිවරයාටත් ඒ වගේම යුක්‍රේන් ජනාධිපති සෙලෙන්ස්කිටත් අනතුරු ඇඟීමක් කළා තියෙනවා. මේ යුද්ධය කෙටි කාලයක් තුළදී නතර කරන්නට ඕනේ. ඒ සඳහා දෙපාර්ශවයේ කටයුතු සාකච්ඡා මාර්ගයෙන් මේක විසඳාගත යුතුයි කියලා.
ඒත් එක්කම අපිට දැනගන්නට ලැබුණා මේ ට්‍රම්ප්ගේ නිල පදවි ප්‍රාප්තිය තිබුණේ 20 වෙනිදානේ ජනවාරි මාසේ. මේ පදවි ප්‍රාප්තිය වුණාට පස්සේ ඔහුගේ නියෝජිතයා බවට පත්වන්නට හිටපු ස්ටීව් විට්කොෆ් ගිහිල්ලා කටාර්හි දෝහා නගරයේදී සාකච්ඡා පවත්වලා කෙසේ හෝ මේ ගාසා තීරයේ ඊශ්‍රායල් සහ හමාස් ගැටුම නතර කරන්නට වහාම ක්‍රියාමාර්ග අරගත්තා කියලා. ඒ කියන්නේ නිල වශයෙන් පදවි ප්‍රාප්තියට පත්වන්නට පෙර ඊශ්‍රායල් සහ හමාස් අතර තියෙන මේ ගැටුමට යම් විසඳුමක් හොයන්නට ට්‍රම්ප් සමත් වුණා. අමල ඒ පැත්තෙන් ලැබෙන තොරතුරු මොනවාද?
ඔව්, මෙතන දිල්රුක්ෂි, මේ සටන් විරාමය සම්බන්ධයෙන් මීට කලින් මාස 6කට වැඩි කාලයක් ජෝ බයිඩන් ජනාධිපතිවරයාගේ පාලනයේ පුද්ගලයන් මේ සටන් විරාමයක් ඇති කරගන්නට සාකච්ඡා කරලා තිබුණා. නමුත් ඔවුන් සාර්ථක වෙලා තිබුණේ නැහැ. විශේෂයෙන්ම ජෝ බයිඩන් ජනාධිපතිවරයා නෙටන්‍යාහු ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයාගෙන් කරන කිසිම ඉල්ලීමකට සුබ ප්‍රතිචාරයක් ලැබිලා තිබුණේ නැහැ. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ පදවි ප්‍රාප්තියටත් කලින් බොහොම පැහැදිලිවම සඳහන් කරලා තිබුණා මේ ගාසා යුද්ධය නතර කිරීම අවශ්‍යයි. ඒකම ඔහු හමාස් සංවිධානයටත් බොහොම දැඩි ලෙස අවවාද කරලා තිබුණා. හමාස් සංවිධානයට කිසිම ආකාරයකින් ඉදිරියේදී පලස්තීන ජනතාව නියෝජනය කරන්නට අවස්ථාවක් නැහැ. පාලන බලය ඔවුන්ට ලැබෙනවට ඇමරිකාව විරුද්ධයි කියන ස්ථාවරයේ ඉන්න අතරතුරේම ඩොනල්ඩ් ට්‍රම්ප් බොහොම ප්‍රබල විදිහට නෙටන්‍යාහු අග්‍රාමාත්‍යවරයාට බලපෑම් කළා කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් මේ ප්‍රබල බලපෑමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මීට කලින් මේ සටන් විරාමයකට එකඟ නොවුනත් අකමැත්තෙන් හෝ නෙටන්‍යාහු අගමැතිවරයා තමන්ගේ කැබිනට් මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨයන්ගේ විරෝධතාවයේ මැද්දේ මේ විදිහට සටන් විරාමයට කැමති වුණේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ආපු ප්‍රබල බලපෑම නිසා කියලා තමයි වාර්තා වෙන්නේ.
ඊළඟට අවධානයට ලක් කරමු මේ ලෝක සමුළු වලින් ඇමරිකාව ඉවත් වන්නට ගත්ත තීරණය. අපි දන්නවාමල් මේ දේශගුණික විපර්යාස පිළිබඳව ට්‍රම්ප්ගේ තරම් මේ පැහැදීමක් හෝ විශ්වාසයක් නැහැ කියලා. ඒක තවදුරටත් ඔප්පු වුණා ඔහුගේ මේ තීරණ වලින්. මම කැමතියි අමල් මේ ලෝක සමුළු වලින් ඉවත්වීම පිළිබඳව තියෙන ලොකු කතාබහක්. ඒ පසුපස ට්‍රම්ප්ගේ තීරණයට බලපාපු හේතු පිළිබඳවත් කතාබහ කරන්න.
මෙතන දිලුක්ෂි, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මීට කලින් අවස්ථාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ඉවත් වෙලා තිබුණා. විශේෂයෙන් මේ කොවිඩ් වසංගතයේ සමයේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ චීනයට පක්ෂපාතීව කටයුතු කළායි කියලා ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා එල්ල කළා තිබුණා. ඉතින් එවැනි පසුබිමක තමයි මේ අවස්ථාවෙත් ඩොනල්ඩ් ට්‍රම්ප් පළවෙනි දවසේම ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඇමරිකාව ඉවත් කරගන්නවා කියලා සඳහන් කරේ. ඉතින් මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඔවුන්ගේ අයවැයෙන් විශාල මුදලක් ලැබෙන්නේ ඇමරිකාවෙන්. මේ ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවත් වීමත් එක්කලා පැරිස් සමුළුවනොත් ඉවත්වන්නට තීන්දුව කළා තියෙනවා. ලෝකයේ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් තියෙන මේ පැරිස් සමුළුව, අපි කියන මේ පැරිස් ක්ලයිමට් කොන්ෆරන්ස් කියලා, ඇත්තටම ඇමරිකාව ඒකට විශාල දායකත්වයක් ලබා දීලා තිබුණා මුල්ලිමේ වශයෙන්. ඉතින් ඒ ඇතිවෙන අඩුපාඩුව පියවන්නට ඇමරිකාවේ කෝටිපතියෙක් වෙන මයිකල් බ්ලූම්බර්ග්, ඔහු මීට කලින් අවස්ථාවල නිව්යෝර්ක් නුවර පුරපති හැටියට කටයුතු කළා තියෙනවා, බ්ලූම්බර්ග් මාධ්‍යජාලයේ හිමිකරු. ඉතින් මේ මයිකල් බ්ලූම්බර්ග් සඳහන් කළා තියෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප් මේ පැරිස් සවුලෙන් ඉවත්වීමත් එක්කලා ඇතිවෙන මුල්්‍යමය වශයෙන් වෙන පාඩුව කියවන්නට ඔහු තමන්ගේ පෞද්ගලික අරමුදලින් පැරිස් සමුළුවට ඒ ආධාර මුදල් ලබා දෙන්න ඉදිරිපත් වෙනවයි කියලා.
අපි මේ කතා බහ කරමින් යන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් පදවි ප්‍රාප්තියෙන් අනතුරුව ඔහු වහාම නිකුත් කරපු විධායක නියෝග පිළිබඳව. මේ නියෝග හරහා ලෝක දේශපාලනය සහ රටවල් අතර තියෙන සම්බන්ධතාව කොයි ආකාරයකට පෙරලෙයිද කියන කාරණාව පිළිබඳව. එතකොට TikTok පිළිබඳවත් ලොකු කතා බහක් තිබුණා ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් පදවි ප්‍රාප්තිය සිදුවන්නට කලින් ඉඳන්ම TikTok ඇමරිකාවේ තහනම් කරනවා කියලා. මොකද අපි මීට කලිනුත් මේ පිළිබඳව කතා බහ කරලා තියෙනවා. TikTok ක්‍රියාත්මක කරන මේ චීනයේ ByteDance සමාගම මේ විවිධ රටවල් වල දත්ත මේ TikTok හරහා සොරා ගැනීම සිදු කරනවා කියලා. ඒ වගේම යම් බුද්ධි තොරතුරු ලබා ගැනීමත් මේ හරහා සිදු වෙනවා කියලා යම් කතා බහක් තිබුණා. මේ සැකයට එක්ක මේ TikTok පිළිබඳව වන තහනම ක්‍රියාත්මක වන්නට නියමිත වෙලා තියෙන ඔන්න මෙන්න කාල සීමාවෙදී ඩොනල්ඩ් ට්‍රම්ප් කිව්වා තමන් යලිත් පදවි ප්‍රාප්ති වුණාට පස්සේ මේ තීරණය ආපසු හරවනවා කියලා. TikTok සහ AI ගැන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ විධායක තීරණය පසුපස තියෙන කතාන්තරේ මොකක්ද අමල්?
ඔව් දිලුක්ෂේ, දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් 20 වෙනිදා පදවි ප්‍රාප්තිය පවත්වනකොට ඊට කලින් දවසේ TikTok ට පනවල තිබිච්ච තහනම ක්‍රියාත්මක වුණා. එතකොට පැය 24ක කාලය තුල ඇමරිකාව තුල TikTok ක්‍රියාත්මක වුණේ නැහැ. මොකද TikTok සමාගමට ශ්‍රේෂ්ඨාධිකරණයේ කියලා තිබුණේ ජනවාරි 19 වෙනිදා වෙනකොට ඇමරිකාවේ තියෙන TikTok පාලනය ඇමරිකන් සමාගමකට පැවරිය යුතුයි කියලා. ඒ කාරණාව सिद्ध කරන්නේ නැත්නම් ජනවාරි 19 වෙනින් පස්සේ TikTok ඇමරිකාවේ තහනම්මට ලක් වෙනවයි කියලා. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත් වුණත් එක්කම ඔහුගේ විධායක නියෝගය උනේ TikTok සමාගමට තව දින 90ක් ලබා දෙන්න. ඒ දින 90 ඇතුළතදී ඇමරිකාවේ ඔවුන්ගේ ක්‍රියාකාරකම් ඇමරිකානු සමාගමකට පවරන. ඉතින් කෙටි කාලින් වශයෙන් මේ මාස 3 කාලයක් දැන් ලබා දීලා තියෙනවා TikTok සමාගම ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය නම් ඔවුන්ට දැන් මේ හැකියාව තියෙනවා ඇමරිකාවේ පවත්වාගෙන යන ව්‍යාපාරය ඇමරිකානු සමාගමකට විකුණන්න. අනිත් කාරණාව තමයි මේ AI සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහු සඳහන් කරා ඇමරිකාව කෘත්‍රිම බුද්ධි එහෙම නැත්නම් මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් යටිතල පහසුකම් ඇති කරන්නට ඩොලර් බිලියන 500ක මුදලක් ආයෝජනය කරන ඇමරිකාව පියවර ගන්නවා කියලා. කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් ඇමරිකාව ලෝකයේ පළවෙනි තැන ලබා ගැනීම සඳහා මේ දැවැන්ත ආයෝජනයක් සිද්ධ කරන්න. ඉතින් මේ අතරම මේක ඉතාමත්ම ආందోళනාත්මක කතාවක්. ඩොනල්ඩ් ට්‍රම්ප්ට මැතිවරණයේදී දිගින් වැඩියෙන්ම මුදල් ආධාර ලබා දුන්නු ලෝකයේ ධනවත්ම පුද්ගලයා හැටියට සැලකෙන ඉලොන් මස්ක් මේ අවස්ථාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ යෝජනාවට විරුද්ධ වෙලා තියෙනවා දැනට. ඔහු සඳහන් කළා තියෙනවා එවැනි ආයෝජනයක් කරන්න අවශ්‍ය නැහැයි කියලා. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් මෙතනදී සඳහන් කළා තියෙන්නේ ඇමරිකාව මේ AI ශාස්ත්‍රයේ මූලිකත්වය ගැනීම සඳහා මේ ආකාරයෙන් විශාල මුදල් ප්‍රමාණයක් ආයෝජනය කරන්න මේ AI වල යටිතල පහසුකම් ඇමරිකාව තුළ ස්ථාපිත කරා.
ඊළඟ කාරණාව තමයි අමල් මේ කලින් ජනාධිපතිවරයා ජෝ බයිඩන් ක්‍රියාත්මක කරපු නියෝග කරපු ඇතැම් තීන්දුව තීරණ නැවත ආපසු හරවන්නට ඩොනල්ඩ් ට්‍රම්ප් ක්‍රියාත්මක කළා. ඉන් කැපී පෙනෙන තීන්දුව කීපයක් ලෝක දේශපාලනය සහ බලතුලනයට බලපාන තීන්දුව තීරණ කීපයක් පිළිබඳව මම හිදී අවධානය යොමු කරන්න කැමතියි අමල් මීළඟට.
මෙතනදී වැදගත් වෙන කාරණාවක් තමයි දිලෘක්ෂි ඇමරිකාව කියුබාවත් එක්ක තියෙන එදිරිවාදිකම් පසෙක දමලා ජෝ බයිඩන් තීන්දුව කළ තිබුණා කියුබාව ත්‍රස්තවාදීර සහාය දෙන රටක් හැටියට ඒ කරලා තිබිච්ච නම් කිරීම අත්හිටවන්නට. ඒ තුලින් ඇමරිකාවට හැකි වුණා කියුබාවේ සිටින දේශපාලන සිරකරුවන් මුදා ගැනීමේ ක්‍රියාවලියකට යොමුවන්නට. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප් කරපු එක කාරණාවක් තමයි මේ ජෝ බයිඩන් කියුබාව සම්බන්ධයෙන් ගෙනගෙන තිබුණ ඒ සහනදායි පිළිවෙත සම්පූර්ණයෙන්ම ආපස්සට හැරවීම. ඉතින් ඒ අනුව නැවතත් කියුබාව ත්‍රස්තවාදී රටක් හැටියට ඇමරිකාව ශ්‍රේණිගත කරලා තියෙනවා. ඒකම ඊට අමතරව තවගත්තු පියවර හැටියට ඇමරිකන් පුරවැසියන්ගේ පැත්තෙන් බැලුවොත් ඇමරිකාවේ රජයේ සේවකයන්ට ගෙදර ඉඳලා වැඩ කරන්න නැත්නම් මේ වර්කින් ෆ්‍රම් හෝම් කියන පහසුකම් ලබා දීලා තිබුණා. එය සම්පූර්ණයෙන්ම ආපස්සට හරවන සියලුම රජයේ සේවකයන් සතියේ දින 5ක්ම තමන්ගේ සේවාස්ථානයට වාර්තා කළ යුතුයි කියන එකත් ඔහු සඳහන් කළා තිනවා. ඒ වගේම සංක්‍රාන්තික ලිංගිකයන් සම්බන්ධෙනුත් ඩොනල්ඩ් ට්‍රම්ප් බොහොම දැඩි තීන්දුවක් අරන් තියෙනවා. මීට කලින් අවස්ථාවලදී ඇමරිකාව මේ සංක්‍රාන්තික ලිංගිකයන් නිල වශයෙන් පිළි අරගෙන තිබුණා. නමුත් මින් ඉදිරියට එහෙම පිළිගන්නේ නැහැයි කියලා ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළා තියෙනවා. ඒ අනුව මින් ඉදිරියට ඇමරිකාව පිළිගන්නේ ගැහැණු හෝ පිරිමි කියන අය පමණක්ම කියලා සඳහන් කළා තියෙනවා. ඒ එක්කම දිලෘක්ෂි පීඩාවට පත්වෙන සුළුතර කොටස් සම්බන්ධයෙන් විශේෂයෙන්ම LGBTQI කියන මේ කාණ්ඩවල පුද්ගලයන්, ඒ වගේම සුළු ජාතික පුද්ගලයන් වැනි අයට සමාජයේ වෙන ප්‍රශ්නවලට මුහුණ දීම සඳහා ඔවුන්ට රජයෙන් පවත්වාගෙන ගිය ඒ සහන සේවා සම්පූර්ණයෙන්ම අත්හිටවන්නටත් ඩොනල්ඩ් ට්‍රම්ප් තීන්දුව කළ තියෙනවා. ඒවා අත්හිටවනව පමණක් නෙමෙයි, එම රජයේ ආයතනවල කටයුතු කරපු ඒ නිලධාරීන් අනිවාර්ය නිවාඩු යවන්නටත් ඔහු තීන්දුව කළ තියෙනවා.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ විධායක තීන්දුව තීරණ මේ බොහොමයක් තියෙනවා. ඒ අතරින් වඩාත් කැපී පෙනෙන තීන්දුව තීරණ කිහිපයක් කෙරෙහි තමයි අපි මෙහිදී අවධානයට ලක් කරන්නේ. මොකද මේවා ඉදිරි ලෝක දේශපාලනයට බලපාන කාරණා වන නිසා අවසාන අවධානය යොමු වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් චෝදනා එල්ල වුණු පසුගිය මැතිවරණයේදී ජෝ බයිඩන්ට බලය හිමි වුණාට පස්සේ නැවත වතාවක් බලය අත්පත් කර ගැනීම උදෙසා මේ ජනතාව උසුගැන්වුවා කියලා ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් චෝදනාවක් එල්ල වුණා. විශේෂයෙන්ම කැපිටල් ගොඩනැගිලට පිරිස් කඩාවැදීම මෙහෙවීම පිළිබඳව ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනාවක් තිබුණා. හැබැයි ඔහු බලයට පත් වුණත් එක්ක මේ සියලු චෝදනාවලින් මේ පිරිස් නිදහස් කරන්නටත් කටයුතු කළාමල්. මේ සම්බන්ධව තියෙන ඇතුළාන්ත තොරතුරු මොනවද?
දැන් දිලුක්ෂි, මේ 2021 ජනවාරි 6 වෙනිදා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාක්ෂිකයන් කැපිටල් එකට, එහෙම නැත්නම් ඇමරිකාවේ පාර්ලිමේන්තු වගේ තියෙන ගොඩනැගිල්ලට ඇවිල්ලා ඒ ගොඩනැගිල්ලේ කැරලි ගැහිමත් එක්කලා එතනදී අත්අඩංගුවට පත් වෙච්ච පුද්ගලයන් 1500ක් 1600ක් අතර ප්‍රමාණයක් නීති ඉදිරියට පමුණුලා ඔවුන්ට නොයෙකුත් විවිධ ආකාරයට සිර දඬුවම් ලබා දීලා තිබුණා. මේ සියලු දෙනාම එක පෑම් පහරෙන් නිදහස් කරන්නට ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කරා. මෙතනදී මේ කැරලි ගැහිමට සම්බන්ධ වෙච්ච කණ්ඩායම් දෙකක් තිබුණා. ඕත් කීපර්ස් සහ ප්‍රවුඩ් බොයිස් කියන මේ අති දක්ෂිණාංශික කණ්ඩායම් දෙකක්. ඉතින් මේ කණ්ඩායම් දෙකම 2020 නොවැම්බර් මාසයේ පැවැත්වී ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් පරදුනයි කියන කාරණාව පිළිගන්න කැමති නොවිච්ච ඩොනල්ඩ් ට්‍රම්ප් මේ ඇත්තම මේ මැතිවරණය ජයග්‍රහණය කරා. නමුත් ඒ මැතිවරණය ඔහුගෙන් සොරකම් කරගෙන බයිඩන් ජනාධිපති වුණා කියන පදනම මතමයි මේ පුද්ගලයන් කැපිටල් එකට ඇතුල් වෙලා මේ කැරලි ගහන්නට යමුනේ. ඉතින් ඒ කැරලි ගහලා සිරදඬුවම් විඳින්මින් හිටපු පුද්ගලයන්ට තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ ධූරයේ වැඩ භාරගත්තට පස්සේ අතරම කරපු ප්‍රථම කාරණාව හැටියට හඳුන්වන්න පුළුවන්. ඒ පුද්ගලයන් සියලු දෙනාටම සමාවක් දීලා ඔවුන් මේ වෙනකොට දැන් නිදහස් කරලා තියෙනවා. ඉතින් මේක ඉතාමත් මතවේදාත්මක කාරණාවක් වෙන්නේ දිලුක්ෂි, මෙතන මේ පුද්ගලයන් උසිගැන්වීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් නඩු පවරලා තිබුණා. නමුත් ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ වෙනකොට මේ නඩුව නැවතත් විභාගයට ගැනන අවස්ථාවේදී ඔහු ජනාධිපති මැතිවරණයේ දිනල තිබිච්ච නිසා ඔහුට විරුද්ධව ඒ නඩුව ඉදිරියට ගෙනියන්නේ නැතිව ඒ නඩුව එතනින් අවසන් කරන්නට තීන්දුව කළා. මොකද ඇමරිකානු ඉතිහාසයේ මැතිවරණයක් දිනලා තේරීපත් වෙච්ච ජනාධිපතිවරයෙකුට එරෙහිව නඩු විභාගයක් පවත්වාගෙන ගිහිල්ලා මීට කලින් ගිහිල්ලා තිබිච්ච නැති නිසාත්, එවැනි නීති විධිවිධාන නැති නිසාත් ඔහුට විරුද්ධව අධිකරණය තීන්දුවක් ප්‍රකාශයට පත් කරේ නැහැ. නමුත් ඔහුත් ප්‍රධානම සැකකරුවෙක් හැටියට තමයි අධිකරණයට මීට කලින් ඉදිරිපත් කළ තිබුණේ.
හොඳයි, අද දවසේදී අපේ අවධානයට ලක්ුණේ මේ මාසේ 20 වෙනිදා ඇමරිකානු 47 වෙනි ජනාධිපතිවරයා විදිහට තේරීපත් වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක තීන්දුව තීරණ මොනවද, ප්‍රමුඛතා මොනවද, සහ ඒ වගේම මේ විධායක තීන්දුව තීරණ හරහා ලෝක දේශපාලනට කෙසේ බලපාවිද කියන කාරණාව පිළිබඳව යම් දළ අවබෝධයක් ලබා ගැනීම, ඒ තීන්දුව තීරණ පිළිබඳව යම් විග්‍රහයක් සිදු කිරීම තුළින් අපි ස්තුතිවන්ත වෙනවා ප්‍රංශ ප්‍රවෘත්තිසේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියාවන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතාට මේ තොරතුරු සම්පූර්ණයෙන්ම අපිට හෙළිදරව් කිරීම පිළිබඳව. අමල් බොහොම ස්තුතියි. අපි බලාගෙන ඉඳිමු ට්‍රම්ප් ජනාධිපති වුණාට පස්සේ ලෝක දේශපාලනය කොයි විදිහේ උච්චාවචනයන්ට ලක්වේවිද කියලා ලබන සතිය අපිට තවත් තොරතුරු තිබේවි කතා බහ කරන්න. ආයිබෝවන් අමල්.
ආයිබෝවන් දිලුක්ෂි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.